මේ විදිහට දේශීය ප්‍රවෘත්ති ලබා ගන්නවා. ඒ වගේම විදේශීය ප්‍රවෘත්ති, අන්තර්ජාලය, ඒ වගේම ඉන්නම වෙනම ප්‍රවෘත්ති ඒජන්සි, ඒ ප්‍රවෘත්ති ඒජන්සි වලනොත් ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒතර මේක තමයි වැඩිම කාර්යබහුල අංශය වෙන්නේ. ඊළඟට අපි බලමු තවත් අංශය. ඒ තමයි සංස්කරණ අංශය. පුවත්පතක ප්‍රවෘත්ති පිටු සංස්කරණය කරන්නේ මේ අංශය. ඒතර ඒ කාර්ය කරන්නේ උපකර්තෘවරුන් විසින්. පිටු ඉඩකඩ, ඊළඟට තොරතුරේ වැදගත්කම අනුව එහි පළවිය යුතු ප්‍රමාණය තීරණය කිරීමත්, ඒ පිටුවට මාතෘකාවක්, මේ ප්‍රවෘත්තියට මාතෘකාවක් යෙදීමත් සිද්ධ වෙනවා. ඒතර මේ අංශයේ ප්‍රධානියා කවුද? ප්‍රධාන උපකර්තෘ. ඊළඟට අපි හැරිමු පුතේ තවත් අංශයක් වෙතට. ඒ තමයි විශේෂාංග අංශය. ප්‍රවෘත්ති වලට අතිරේකව විවිධ විශේෂ මාතෘකා යටතේ පිටු හෝ අතිරේක විදියට හෝ පළ කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. කාන්තා පිටුව, විලාසිතා පිටුව, සාහිත්‍ය කලා පිටුව, සිනමා, නාට්‍ය පිටුව, ඊළඟට බෞද්ධ, කතෝලික, ඉස්ලාම් වගේ ආගමික පිටුත් අපිට දකින්න ලැබෙනවා. දුවේ පුතේ, ඔයාලා පුවත්පතකට නිර්මාණයක් යවුවා. ඒවා පළවෙන්නේ නිර්මාණ පිටුවක. එතන මේ නිර්මාණ පිටුව සංස්කරණය කරන්නෙත් මේ විශේෂාංග අංශය. ඒ වගේම පුවත්පතක ජනප්‍රිය අංගයක් වෙන කාටුන් අයිති වෙන්නෙත් මේ ගණයට. එතකොට පුවත්පතක විශේෂාංග සියල්ල භාරව සිටින්නේ විශේෂාංග කර්තෘවරයාට. තවත් අංශයක් තමයි පුවත්පතක විචිත්‍ර බව, ආකර්ෂණීය බව ඇති කරන අංශය. ඒ තමයි ඡායාරූප අංශය. ප්‍රවෘත්ති වලට අදාළව ඡායාරූප සැපයීම තමයි මේ අංශයේ වගකීම. මේ අංශයේ ප්‍රධානියා ඡායාරූප කර්තෘ. වර්තමානයේ වෙන විට සියලු පුවත්පත් ආයතනවල ඡායාරූප සංස්කරණය පරිගණක තාක්ෂණයට සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසාම ආකර්ෂණී වගේම ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප මුද්‍රණයට අවස්ථාව ලැබිලා තියෙනවා. ඡායාරූප අංශයේ වගේම තවත් තියෙනවා විචිත්‍ර අංශයක්. ඒ තමයි චිත්‍ර නිර්මාණ හා රූ රටා සැලසුම් අංශය කියලා කියන්නේ. ඒත් මේකෙදි මොකද්ද වෙන්නේ? චිත්‍ර නිර්මාණය කරන චිත්‍ර ශිල්පීන් මේ යටතේ ඉන්නවා. එයාලා අතින් හෝ පරිගණකය මගින් හෝ චිත්‍ර නිර්මාණය කරනවා. මේව යොදා ගනිමින් පිටුවක රූ රටා සැලසුම් කිරීම ගොඩක් වෙලාවට දැන් සිද්ධ වෙන්නේ පරිගණකය හරහා. ඊළඟට චිත්‍ර හා රූ රටා සැලසුම් සංස්කාරක කර්තෘ තමයි මේ අංශයේ ප්‍රධානියා වෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ දුවේ පුතේ පුවත්පතක තියෙන තවත් වැදගත් අංශයක් වෙතට. ඒ තමයි දැන්වීම අංශය. පුවත්පතක සංයුතියට අයත් එක වැදගත් අංගයක් තමයි මේ දැන්වීම කියලා කියන්නේ. ඒක පුවත්පතේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙනවා. දැන්වීම අංශය පාරගත් දැන්වීම සඳහා ඒ පිටුවල ඉඩකඩ වෙන් කරාට පස්සේ තමයි සංස්කාරක කර්තෘ විසින් ඒ පිටුවල හිස් කොටසේ ප්‍රවෘත්ති හා විශේෂාංග ලිපි සැලසුම් කරන්නේ. ඒ හින්දම දැන්වීම අංශයයි සංස්කාරක කර්තෘ අතර ඍජු සම්බන්ධයක් තියෙන්න ඕන. ඊළඟට පුවත්පතක මුල් පිටුවේ ඉඳලා ඔයාලා දකිනව නේද දුවේ පුතේ, ප්‍රවෘත්ති ලිපියක හරි විශේෂාංග ලිපියක හරි සම්පූර්ණ ලිපියම එක පිටුවක දකින්න ලැබෙන නැති අවස්ථා. ඒකට හේතුව තමයි ඒ පිටුවලට අදාළ ඒ ලිපිවලට අදාළ කොටස සමහරලාට වෙනත් පිටුවක තමයි අපි දකින්නේ. ඒක සිද්ධ වෙන්නේ දැන්වීමක් බාර ගන්න අවස්ථාවේ අදාළ ස්ථානය, ඉඩ ප්‍රමාණය අනුව තමයි මිල තීරණය වෙන්නේ. ඒ හින්දා ඒ ඉඩකඩ වෙන්වීම දැන්වීම වලට තමයි පළමුව සිද්ධ වෙන්න ඕන. දැන්වීම සඳහා ඉඩ වෙන් කරාට පස්සේ තමයි අපිට අනෙකුත් ලිපි අතුල් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දැන්වීමක මිල තීරණය කරන්නේ දැන්වීම අංශය විසින්. කාලීන වැදගත්කම, පිටුව, වර්ණය, ඊළඟට ප්‍රමාණය වගේම වර්ගය අනුව මිල ගණන් තීරණය වෙනවා. හොඳයි දුවේ පුතේ, දැන් පැහැදිලි නේද අපිට පුවත්පත් ආයතනයක තියෙන විශේෂ අංශ මොනවද කියන එක? දැන් අපි යොමු වෙන්න හදන්නේ ගුවන්විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න. ඔව්, අපි බලමු පුතේ දැන් ගුවන්විදුලි ආයතනයක දකින්න පුළුවන් අංශ මොනවද කියලා. දැන් අපේ දරුවෝ හඳුනගෙන ඉවරයි පුවත්පත් ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. දැන් ඊළඟට අපි කතා කරන්න යන්නේ ශ්‍රව්‍ය ජනමාධ්‍යයක් ගැන. මේක විද්‍යුත් මාධ්‍යයක්. එතකොට පුවත්පත් ආයතනයක පවතින සමහර අංශ ගුවන්විදුලි ආයතනයක දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම නේද? ඔව් ඒ වගේම පුවත්පත් ආයතනයක නැති සමහර අංශ ගුවන්විදුලි ආයතනයක දකින්න ලැබෙනවා. ඒකට හේතුව මොකද්ද පුතේ? ඔව් ඇත්තටම මේ එකිනෙක ජනමාධ්‍ය ආයතනවල පවතින්නේ වෙනස් වූ ක්‍රියාකාරීත්වයක්. ඒ හින්දාම තමයි මේ වෙනස්කම් අපි දකින්නේ. ඔව් අපි මුලින්ම බලමු පුතේ. හැම ජනමාධ්‍යකම වගේම මේ ජනමාධ්‍ය එහෙම නැත්නම් ගුවන්විදුලි ජනමාධ්‍යයේ දකින ප්‍රධානම අංශය තමයි ප්‍රවෘත්ති අංශය. ප්‍රවෘත්ති අංශයේ කාර්යභාරය වෙන්නේ මොකද්ද? දිවයින පුරා යොදවලා සිටින වාර්තාකරුවන් මගින් ප්‍රවෘත්ති අංශයට ලබා ගන්නා ප්‍රවෘත්තිවලත් ඊළඟට විදේශ ප්‍රවෘත්තිවලත් පිටපත සැකසීම තමයි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. මේ අංශයේ සිටින ප්‍රවෘත්ති සංස්කාරකවරුන් විසින් ප්‍රවෘත්ති පිටපත සකස් කරන ලබන. අපි දන්නවා වඩාත් වේගවත් ප්‍රවෘත්ති මහජනයාගේ සමනට යොමු කරන්න පුළුවන් ගුවන්විදුලි මාධ්‍ය. ඒ නිසාම ගුවන්විදුලි ප්‍රවෘත්ති අංශය කියන්නේ ඊටාම කාර්යබහුල වගේම යොහසුලුව කටයුතු කරන අංශයක්. මේ ප්‍රධානියා වෙන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා. ඊළඟට අපි බලමු පුතේ තවත් අංශයක්. ඒ තමයි වැඩසටහන් අංශය. එක් එක් වැඩසටහන් සඳහා වෙන්වෙන්ම අංශ පවත්වාගෙන යාම සාමාන්‍ය සිරිත. උදාහරණයක් හැටියට ගත්තොත් ළමා, ආගමික, සංගීත, සාකච්ඡා වගේ අපි මේ දැන් ඉදිරිපත් කරන අධ්‍යාපනික වැඩසටහන් අරන් ඉන්නෙත් මේ වැඩසටහන් අංශයේ දායකත්වයේ. ඒ සඳහා වැඩසටහන් නිෂ්පාදකවරු, නිවේදකයෝ වගේම ඉදිරිපත් කරන්නන්ද ඒ අංශවලට සම්බන්ධව කටයුතු කරනවා. පුවත්පතක විශේෂාංග අංශය වගේ මේ වැඩසටහන් අංශයනොත් මාධ්‍යවේදීන්ට නිර්මාණශීලී හැකියාවන් ප්‍රදර්ශනය කරන්න ඉඩකඩ ලැබෙනවා. ඊළඟට තාක්ෂණික ශිල්පී. පෙර සැකසුම් කරන ලද වැඩසටහන් සඳහා මේ පැරණි යාන්ත්‍රික උපකරණ ක්‍රියාකර වීම තාක්ෂණික ශිල්පීන්ගේ සහාය අවශ්‍ය වෙනවා. හඬ පරිපාලනය කරන්න සිද්ධ වෙනවා, තාක්ෂණිකව සංස්කරණය කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතන මේ කටයුතු සිද්ධ වෙන්නේ මේ තාක්ෂණික ශිල්පීන් අතින්. ඊළඟට මේකෙත් පුවත්පත් ආයතනයක වගේම ආදායම් උපයන අංශය, කියන්නේ දැන්වීම අංශය. මේකෙදි සිද්ධ වෙන්නේ ගුවන් කාලය හලවි කිරීම. ඒ කියන්නේ අපි තත්පර ගානට පවා මේකෙදි අය කිරීමක් සිද්ධ වෙනවා. ගුවන්විදුලියේ ඍජු දැන්වීම් තියෙනවා. ඊට අමතරව අනුග්‍රාහක දැන්වීමුත් බහුලව යොදා ගන්න. ඒ කියන්නේ ඍජු දැන්වීම අපි දකිනවා විවිධ නිෂ්පාදන සඳහා ඉදිරිපත් කරනු ලබන තත්පර ගානක හෝ විනාඩි ගානක දැන්වීම. ඊට අමතරව සම්පූර්ණ වැඩසටහනක් සඳහාම අනුග්‍රාහක භවතෙක් ඉදිරිපත් වෙලා ඒ සඳහා මුදල් යොදවන්න පුළුවන්. එතකොට මේ දෙආකාරයෙන්ම අපි දකිනවා මේ දැන්වීම් අංශයේ ආදායම ඉපයීම. දැන් පැහැදිලිද දුවේ පුතේ? පුවත්පත් ආයතනයක නැති සමහර අංශ මේ ගුවන්විදුලි ආයතනය තුළ දැක්කා. ඊළඟට අපි බලමු අනිත් මාධ්‍ය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය අනිත් ආයතන දෙකේ වගේම ප්‍රධාන අංශයක් තමයි ප්‍රවෘත්ති අංශය කියලා කියන්නේ. එතකොට ශ්‍රව්‍ය දෘශ්‍ය චලන විදිහට තමයි ප්‍රවෘත්ති වාර්තා කිරීම සිද්ධ වෙන්නේ. අපි ගුවන්විදුලියේදී හඬ විතරයි අහන්නේ. පුවත්පතේදී ලිඛිතව හෝ ඡායාරූපමය විදිහට අපි ඒවා දකිනවා. හැබැයි රූපවාහිනියේදී අපි මේවා ශ්‍රව්‍ය දෘශ්‍ය විදිහට, චලන විදිහට, එහෙම නැත්නම් දර්ශන විදිහට අපි දකින්න කැමැති. ඒ නිසාම ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරක් රූප මාධ්‍යෙන් ලබා ගැනීම මේ ප්‍රවෘත්ති අංශයේ කාර්ය වෙනවා. ඒ සඳහා ස්ථිරව ප්‍රවෘත්ති වාර්තාකරණයේ කණ්ඩායම් හා ඊළඟට නිදහස් වාර්තාකරුවන් යොදවනවා. ඊළඟට අපි බලමු පුතේ වැඩසටහන් අංශය. රූපවාහිනියට විශේෂ ලක්ෂණයක් වෙනවා බොහෝ වැඩසටහන් අනුග්‍රාහක වැඩසටහන් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට අන්තර්ගතය ආකෘතිය තෝරා ගැනීම හෝ නිර්මාණය කර ගැනීම සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපි දේශීය ආකෘතීන් ඔස්සේ වැඩසටහන් නිර්මාණය කරනවා. සමහර ආකෘතීන් අපි දකිනවා විදේශීය, එහෙම නැත්නම් ජාත්‍යන්තර වැඩසටහන් ආකෘතීන් ඔස්සේ විකාශය වෙනවා. මේ වැඩසටහන් නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඒ වැඩසටහන් කරනු ලබන්නේ වැඩසටහන් අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකවරුන් විසින්. මේ අවස්ථාවේදී අධ්‍යක්ෂයන්වෙන් හඳු රූපවාහිනි සේවාවකදී වැඩසටහන් නිෂ්පාදනය කිරීමට මේ නිෂ්පාදකවරයාගේ දායකත්වය ඉතාම වැදගත් වෙනවා. වැඩසටහන් අංශයට තමන්ගේ වැඩසටහන නිර්මාණය කරගන්න යම් කාලයක් ගත වෙනවා. එතකොට මේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයාගේ කාර්යභාරය මත ඒ වැඩසටහන නිර්මාණශීලීව අසාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු දුවේ තාක්ෂණික ශිල්පීන් කියන්නේ කවුද කියලා. රූපවාහිනී සේවාවකදී වැඩසටහන නිෂ්පාදනය කිරීමටත් ඉදිරිපත් කිරීමටත් තාක්ෂණ ශිල්පීන්ගේ සහාය අවශ්‍ය වෙනවා. රූපවාහිනී තාක්ෂණය දිනෙන් දිනම අලුත් වෙන තාක්ෂණය. එතකොට මේකත් එක්ක අපි දකිනවා අලුත් තාක්ෂණික උපකරණ යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා පුහුණු තාක්ෂණික ශිල්පීන් යොදවා ගැනීමත් කරන්න වෙනවා. කොහොම වුණත් වැඩසටහන් වල ගුණාත්මක භාවය රඳා පවතින්නේ නම් මේ කියන තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වය මත. අපි වැඩසටහනෙන් වැඩසටහනට වෙනස්කම් දකින්නේ. ඒ වගේම ඒ වැඩසටහනේ ආකර්ෂණීය බව තීරණය වෙන්නේ මේ තාක්ෂණික ශිල්පීන් භාවිතා කරන යම් යම් උපක්‍රම හේතුවෙන්. තාක්ෂණික ශිල්පීන් හැටියට දකින්නේ කවුද? තාක්ෂණික ශිල්පීන් ගුවන්විදුලි ආයතනයේදීත් අපි කතා කරා. නමුත් ගුවන්විදුලි මාධ්‍යයේදී අවශ්‍ය වෙන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයට අදාළ තාක්ෂණික ශිල්පීන්. නමුත් රූපවාහිනී මාධ්‍යයේදී තාක්ෂණික ශිල්පීන් ඊට වඩා වැඩි වශයෙන් ඕන වෙනවා. උදාහරණ හැටියට ගත්තොත් කැමරා ශිල්පීන් ඕන වෙනවා, ඊළඟට පසුතල නිර්මාණකරුවෝ ඕන වෙනවා, ඊළඟට සංස්කරණ ශිල්පීන් ඕන වෙනවා. ඒ වගේ අර ශ්‍රව්‍ය මාධ්‍යයට වඩා රූපවාහිනී මාධ්‍යයේදී ඊට වඩා වැඩි ශිල්පීන් ගණනාවක් දායකත්වයේ දක්වන්න වෙනවා. ඊළඟට රූපවාහිනී මාධ්‍යයට අදාළ අවසාන අංශය හැටියට අපි කතා කරන්න යන්නේ දැන්වීම් අංශය. ඔයාලා දන්නවද ඔය පොතේ ගුවන්විදුලි සේවාවකටත් වඩා පුවත්පත් මාධ්‍යයකටත් වඩා රූපවාහිනී සේවයකදී වියදම අධිකයි. එතනදී සම්බන්ධ වෙන ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඊළඟට මෙතනදී භාවිතා කරන්න වෙන තාක්ෂණික උපකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර සංකීර්ණත්වයේ ගත්තොත් අපි ගුවන්විදුලි මාධ්‍යයට හෝ පුවත්පත් ආයතනයට වඩා රූපවාහිනී මාධ්‍ය වැඩි වෙනවා. ඒ හින්දාම ඒව නඩත්තු කරන්න පවත්වාගෙන යන්න අධික වියදමක් දරන්න වෙනවා. ඒ නිසාම දැන්වීම් අංශයේ සඳහා වැඩි නැඹුරුවක්, ඒ සඳහා වැඩි උනන්දුවක් දක්වනවා රූපවාහිනී මාධ්‍ය විසින්. එතනදී අපි අර කලින් වගේම දකිනවා ඍජු එළඳ දැන්වීම් වගේම ඊළඟට අනුග්‍රහකත්වය ලබා දෙන වැඩසටහන් ඇසුරිනුත් අපි දැන්වීම් අංශය ශක්තිමත් වෙනවා. ජනප්‍රිය වෙලාවන් වලදී වැඩි මුදලකට ගුවන් කාලය අලෙවි කරන්නත්, අනිකුත් වෙලාවන් වලදී අඩු මිලක් නියම කරන්නත් කටයුතු යොදනවා. මේ විදිහට දැන්වීම් අංශය විසින් සපයා දෙන ආදායම තමයි ඒ ජනමාධ්‍ය ආයතනය පවත්වාගෙන යන්න උදව් වෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි දැන් කතා කරා පුරා පැයක කාලයක් ජනමාධ්‍ය ආයතනික අධ්‍යයනයට අදාළ විෂය කරුණු. දුවේ පුතේ, දැන් ඔයාලට මතකද අපි කතා කරපු මාතෘකා? එකක් තමයි ජනමාධ්‍ය හිමිකම, අනෙත් එක තමයි ජනමාධ්‍ය අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට අදාළ විෂය කරුණු. ඒතර මේ කරුණු ඇසුරින් මම පුංචි පැවරුමක් දෙන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. එහෙනම් දුවල පුතාලා ලියා ගන්න බලන්න මේ ප්‍රශ්න කිහිපය. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන හිමිකාරීත්වය අනුවෙහි ප්‍රභේද දෙකක් නම් කරන්න. දෙවෙනි ප්‍රශ්නය, පුවත්පතේ පැවැත්ම කෙරෙහි දැන්වීම් අංශය ඍජු දායකත්වයක් දක්වයි. පුවත්පතක දැන්වීම් අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කරුණු දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. තුන්වෙනි ප්‍රශ්නය, පුවත්පත් මාධ්‍ය හිමිකාරීත්වයේ ස්වභාවයේ කරුණු තුනක් විස්තර කරන්න. හතරවෙනි ප්‍රශ්නේ, මාධ්‍ය ආයතනයක සර්ව සංවිධාන සටහන ඇඳ එකිනෙක කෙටියෙන් විස්තර කරන්න. අපි ඉදිරි වැඩසටහනේදී පැවරුමට අදාළ පිළිතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දුවේ පුතේ, ඔයාලා ඒ සඳහා සූදානම් වෙන්න. මේ වගේ කිසිවෙක් නොසිතූ පරිදි වසංගත තත්ත්වයකට මුහුණ පාලා ඉන්න මොහොතක දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යන්නට උරදෙන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් කඳු රට සේවයටත් කෘතඥතාව පළ කරමින් නැවතත් වැඩසටහනකින් ජනමාධ්‍ය ආයතනික අධ්‍යයනයේ ඉතිරි විෂය අන්තර්ගතය සාකච්ඡා කිරීමේ අරමුණු ඇතිව අද ඔබෙන් සමුගන්න මම ගුරුදිනී මහාවිද්‍යාලයේ සුජීවා මහදේවුල්ව. සියලු දෙනාටම දළදා සමිතු පිහිටයි.